කර රෝහිණි කවිරත්න ගරු මන්ත්‍රීතුමිය
අවසර දෙනවාද කියන්නේ නැත්තම් මගේ වෙලාව යනවා. ඔබතුම අවසර දෙනවා නම් හරි මම මගේ කතාව ආරම්භ කරන්න. මොකද එතුමා අවසර දෙන පාටක් නැහැ මන්ත්‍රීතුමා. දැන් ගණන් කරන්න වෙලාව. ස්තුති මුලාසනේ ගරු කාරක සභා සභාපතිතුමනි. ඇත්තටම විපක්ෂයේ ඉන්න කාලයේ සෞඛ්‍ය ගැන බොහොම කතා කරපු අද ඔබතුමා අමාත්‍යතුමා වීම ගැන මම සතුටු වෙනවා. හැබැයි එදා කතා කරපු දේවල් අද ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මම තවත් සතුටු වෙනවා. කොහොම වුණත් මේ අයවැයේ තිබුණු කීපයක් සම්බන්ධයෙන් මම කියන්න ඕනේ. අර හොඳ දේවල් කීපයක්, එකක් තමයි මේ වතුරෝහල්. කාලයක් ඇස් වලින් අයින් වෙලා තිබුණු මේ වතුරෝහල් නැවත වතාවක් නගා සිටුවන්නට කටයුතු කරනවා කියන එක හොඳයි. හැබැයි ගරු ඇමතිතුමනි, ඒක වතු සමාගම් වලට බාර දෙනවා නම් මම හිතනවා ඒකෙන් අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න බැරි වෙයි කියලා. මොකද ඒ සමාගම් යටතේ පාලනය වෙද්දී තමයි මේ වතුරෝහල් ටික වැහිලා ගියේ. එනිසා මේක රජයේ අධීක්ෂණයේ යටතේ රජයේ යටතට ගන්න ඕනේ. එතකොට වතුරෝහල් විතරක් මේ වත්තෙන් බලන්නත් අනික් රෝහල් රජයෙන් බලන්නත් ගියපහම එතරම් වෙනස් කොට සැලකීමක් හැටියට මම දකිනවා. එනිසා ඒ එසේ නොවිය යුතුයි. ඊළඟට ඔටිසම් දරුවන් වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එක හොඳයි. හැබැයි මම ඔබතුමාට යෝජනාවක් ගේනවා. මේ ඔටිසම් දරුවන් හඳුනා ගන්න විධිමත් ක්‍රමවේදයක් අපේ පාසල් පද්ධතිය ඇතුලේ නැහැ. එනිසා මම ඔබතුමාට යෝජනා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ ගුරුවරුන් මේ ඔටිසම් දරුවන් හඳුනාගන්නේ කොහොමද, AI සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලත් මම යෝජනා කරනවා. ඊළඟට තැලසීමියා රෝගීන් ගැන රෝග වැඩසටහනක් ගැන කතා වුණා. ඒක හොඳයි. හැබැයි ඒක පටන් ගත්තේ 2018 කියනක මම ඔබතුමාට මතක් කරනවා. ඒ 2018 යහපාලන රජයේ පටන් ගත්ත වැඩසටහන තව දුරටත් දියුණු කරමින් ඉස්සරහට ගෙනියනවා නම් ඒකත් හොඳ වැඩසටහනක් හැටියට මම දකිනවා. ඒක එසේ වෙන්න ඕනි. ඊළඟට මේ වැය ශීර්ෂයේ පුරහම මම දැක්කා. වැය ශීර්ෂය නෙවෙයි, මේ අයවැය පුරහම මම දැක්කා. ජනතාවාදී ආණ්ඩුවක් කියන එක පුන පුනා කියනවා. හැබැයි ඒ ලේබල් එක ගහගත්ත ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට ණය ගෙවන්න මිලියන 20,000ක් වෙන් කරනවා. කැපිටල් එක ගෙවන්න මිලියන 10,000යි, පොලිය ගෙවන්න මිලියන 10,000යි. හැබැයි අමතිතුමා, මේවා මුදල් අමාත්‍යාංශයේ කොලේ ලිව්වට මේවා ගෙවන්නේ මේ රටේ බදු ගෙවපු මුදල් බදු මුදල් ගෙවපු මිනිසුන්ගේ සල්ලි. සමහර මිනිස්සු අර මං කීප වතාවක් ඇහුවා ප්ලේන් එකක් අහස යනවා විතරක් දැකපු මිනිස්සු තමයි අයත් මේ බදු ගෙවන මිනිස්සු අතර ඉන්නවා. එනිසා මම හිතනවා ඒවා ඒ තරම් ජනතාවාදී නෑ කියලා. දැන් මේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ අරන් බලපුවාම රේකී අමාත්‍යාංශයේ යටතේ රෝහල් වල හදිසි අනතුරු ඒකක වල සැපයුම් පහසුකම් වැඩි දියුණු කරන්නට මුදල් වෙන් කරලා නැහැ. බින්දුවයි. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සංවර්ධනයට මිලියන 12,190යි. එයා ලංකාවකට දුන්නට වඩා අඩුයි. මධ්‍යම රජයේත් රේකී අමාත්‍යාංශයේ යටතේත් පළාත් 9ේත් මේ සියලුම රෝහල් සෞඛ්‍ය සේවා සංවර්ධනයේ තමයි අර මුදල තියෙන්නේ. එතකොට මේවා ජනතාවාදී නැහැයි කියන එක තමයි මම කියන්නේ. අනිත් කාරණාව තමයි මේ හැමෝම කතා කරපු වෛද්‍යවරු හෙදියෝ. අද ගැටලුවක රැකියාව අපහැරලා යන තැනක ඒගොල්ලෝ ඉන්නවා. ඒ තරම් ඒගොල්ලන් මානසිකව වැටලා තියෙනවා. ඒගොල්ලන් මේ රජය ගේන්න ඔබතුමා දන්නවා ලොකු මෙහෙයක් කරපු අය. මම දැක්ක නර්සස්ලා යුනිෆෝම් එකෙන් ගියේ රැස්වීමට. ඒ වගේම වෛද්‍යවරු රෝගීන්න කිව්ව වෙනසක් කරමු කියලා. එතකොට අද මේ වෙනස වෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් වෛද්‍යවරුන්ගයි නර්සස්ලටයි. මම ඔබතුමාට කියනවා අර ඒ අයගේ විශේෂයෙන්ම අතිකාල දීමනාව නර්සස් ලගේ 160න් එක වෙලා තියෙනවා. ඒක තිබ් එක 120න් 200න් එක වෙලා තියෙනවා. ඒ වගේම ඩොක්ටර්ස් ලගේ 80න් එක 120න් එක වෙලා තියෙනවා. රජයේ නිවාඩු දිනවල දීපු දීමනාව නර්සස් ලගේ 20න් එක 30න් එක වෙලා තියෙනවා. ඩොක්ටර්ස් ලගේ 20න් එක 30න් එක වෙලා තියෙනවා. මම දැක්ක එක මන්ත්‍රීතුමෙක් කතා කරලා කිව්වා අයවැයේදී මෙන්න පඩි ගෙවන්න මෙච්චරයි මූලික වැටුපට ඊළඟට අතිකාල දීමනාවල්ට මෙච්චරයි ඊළඟට මෙන්න මේ නිවාඩු දිනවලේ වගේ වන්න මෙච්චරයි ඒ නිසා මෙහෙම කරන්න උනා කියලා මේක මේ පැත්තෙන් දීලා අර පැත්තෙන් අයින් කරා වගේ ඒ නිසා මම කියනවා ඔබතුමාට මතක ඇති less than greater than කියලා පාඩමක් අපි උගන්වනවා 6 පන්තියේදීත් ගණිතයට මම ඔබතුමාගෙන් අහනවා 160 න් එකද ලොකු 200 න් එකද ලොකු එහෙම නැත්නම් 80 න් එකද ලොකු 120 න් එකද ලොකු ඒ නිසා මේ අසාධාරණය මේ වෛද්‍යවරුන්ට කරන්න එපා ඒ වගේම මේ හෙදියන්න මේ අසාධාරණේ කරන්න එපා අනේ ඇමතුමා කරුණාකරලා මේ අයට රෙද්දක් ඇඳලා පාර යන්න තියන්න දැන් කොල්ලෝ සෞත්වව දානවා හොඳද වෙනස කරපු එක කියලා ඒ නිසා ඒ අයගේ ඒ ගැටලුව විසඳලා දෙන්න ඔබතුමා අර දීලා තියෙන සාකච්ඡා විදි කියලා මම යෝජනා කරනවා ඒ වගේම ඇත්ත ජනතාවාදී ආණ්ඩුවක් නම් කරන්න ඕනේ මොකද්ද කියන එක පොඩ්ඩක් බලන්න මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය ගෙවන මට වඩා ඒ මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 106 කින් වැඩි කරනවා කිව්වා ඒ වගේම ජනතාවට පහසුකම් දෙන්න වගේ දේවල් වලට යවන්න ඒ වගේම ප්‍රාදේශීය රෝහල් වලට ග්‍රාමීය සෞඛ්‍ය නගා සිටුවන්නට මෙන්න මේ වගේ දේවල් වලට යොදවන්න කියන එක මම යෝජනා කරනවා මොකද එහෙම තමයි ඔබතුමන්ලා ඒ කාලේ කතා කරේ එහෙම නැතුව මම කියනවා අද රජය මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න හඳුනාගෙන නැහැයි කියන එක මම මතක් කරන්න ඕනි ඊළඟට කියන්න ඕනේ ඖෂධ හිඟය ගැන දැන් මම මේ වෙලාවේ සභාගත කරනවා වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව out of stock medicines at MSD 333 කියන වාර්තාව මම මේ වෙලාවේ සභාගත කරනවා මේ මාස 2025 ජනවාරි 27 වෙනි දිනට වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ හිඟ බෙහෙත් වර්ග සංඛ්‍යාව 333යි මේ දවස් 6ට ඒවා වෙනස් වෙන්න නැතිව ඇති කියලා මම හිතනවා මේ රටේ බෙහෙත් වර්ග 333ක හිඟයක් තියාගෙන ජනතාවාන්දී ආණ්ඩුවක් මේ ආණ්ඩුව කියලා කියන්නේ කොහොමද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා කියනවා ඖෂධ වර්ග 56යි අඩු කියලා හිඟ කියලා හැබැයි මේ වාර්තාව කියනවා 333ක් හිඟයි ඒ වගේන්න මාස 9ක් යනවා කියලා ඒ නිසා සුද්ධ සිංහලෙන් එහෙම නැත්නම් ඇත්තටම කිව්වොත් තව මාස 9ක් යනකම් මේ බෙහෙත් වර්ග 333 හිඟයක් පවතිනවයි කියන එක මම මේ වෙලේ කියන්න ඕනේ. මෙන්න මේක තමයි ඇත්ත తත්වය. එනිසා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉඳලා ලිස්සා දාන්නේ නැතුව එන්නකොහොනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තට ඇවිල්ලා ඒ ලයිස්තු ටික හදන්න එතන ඉඳලා ගත්තොත් ඕගොල්ලන්ට හරියට මේ හිඟය මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට මම යෝජනා කරනවා ඖෂධ මිලදී ගන්න ක්‍රමයක් හදාගන්න. දැන් අද තිබුණු ක්‍රමවේදයේ බිඳ වැටලා තියෙනවා. ආණ්ඩුව හිතාගෙන ඉන්නවා මේ අමාත්‍යාංශයේ ඇතුලේ ඉන්න ඔක්කොම හොරු කියලා නිලධාරීන්. ඒ නිසා නිලධාරීන් බයේ ඉන්නවා ෆයිල් එකක් අරන් යන්න. දැන් තිබුණු ක්‍රමවේදයේ බිඳ වැටලා තියෙනවා. 2016 මේකට හොඳ ක්‍රමයක් හදලා තිබුණා. සාමාන්‍යයෙන් ඖෂධ හිඟය හොයාගන්න ඊළඟ වසරට අවශ්‍ය බෙහෙත් ටික කොච්චරක් අවශ්‍යද කියලා මේ වසරේ ඒව හොයනවා. ඊළඟට ඒව ගණනය කරනවා. ඊළඟට සැපයුම් කරුවෝ තෝරාගන්න ප්‍රසම්පාදන කටයුතු කරනවා. එහෙමයි ඉස්සර කරේ. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ ක්‍රමය ආපහු පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් නොවැම්බර් වෙනකොට ඒව ඉවර වෙන්න ඕනේ. මේ නොවැම්බර් මාසයෙන් පස්සේ මිලදී ගැනීම කරන්න ඕනේ. එහෙම වුණාම තමයි ඊළඟ අවුරුද්දට බෙහෙත් ටික ගන්න පුළුවන්. මේ වසරේ තාම ඖෂධ මිලදී ගැනීමේ මූලික කටයුතු තාම අවසන් වෙලා නැහැ. ඒ කියන්නේ 2025 සැප්තැම්බර් වෙනකොට වෙනකන් මේ කියන ඖෂධ 333 සම්බන්ධයෙන් හරියට කියාගන්න බැරි වෙනවා. වෛද්‍ය රෝගීන්ට බෙහෙත් ටික ගන්න බැරි වෙනවා. මම කියනවා 2022 ආර්ථික අර්බුදයක් තිබිලත් මෙහෙම හිඟයක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීන්ටම දොස් කියන්න එපා. ඒ අය හොරු ගොඩට දාලා කටයුතු කරන්න එපා. ඒ අය බයයි. ඒ නිසා මේ ඒකයි අද මේ සැපයුම් ජාලය මෙන්න මේ අර්බුදයට හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට කටයුතු කරන්න. මම ඉස්සලා කිව්වා 2016 දී මේකට ඇප් එකක් හැදුවා. ඒක හොයාගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආව ගමන් කරේ ඒක නවත්තලා දැම්මා. ඒකෙන් උනේ අද බෙහෙත් නැතිකමට වඩා බෙහෙත් ඉතුරු වෙලා තියෙන්නේ කොහෙද කියලා නැතිකම. අද බෙහෙත් ඉතුරු වෙලා තියෙන රෝහල් වලද ගබඩා වලද මෙන්න මේක හොයාගන්න බෑ. ඒ නිසා මම යෝජනා කරනවා 2016 ඉඳන් 2019 වෙනකම් පාවිච්චි කරපු ඇප් එක හොයාගන්න. ඒක වෙනස්කම් කරන්න ඕන නම් ඒවා වෙනස් කරන්න, ඒවා පාවිච්චි කරන්න, ජනතාවට සහන දෙන්න, බෙහෙත් ටික ඉක්මනට ගෙනල්ලා දෙන්න, ජනතාවාදී වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟට ඖෂධ මිල නියාමනය කරන්න. අද වෙනකොට එය හිතු හිතු මනාපේ බෙහෙත් මිල එහෙම ගිහින් තියෙනවා. යහපාලනේ කාලේ ඖෂධ 48% මිල අඩු කළා. ඒ අර මිල නියාමනය තුලින්. ඒ නිසා 2019 වසරකට ඖෂධ සඳහා අවශ්‍ය වෙලා තිබ්බ මුදල රුපියල් බිලියන 14 බිලියන 4 දක්වා බිලියන 10කින් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ නිසා ඒ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ වෙනස් කරපු ඒ ඇප් එක නිසා අර මිල ඉතාමත් ඉහළ ගියා. ඒ නිසා ඒවා නැවත වතාවක් නියාමනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න. මම දෙවෙනි වතාවටත් යෝජනා කරනවා පෞද්ගලික රෝහල්වල සැත්කම් හා සේවාවන් සඳහා තියෙන මිල නියාමනයක් සිද්ධ වෙන්න ඕනි. ඒ නිසා ඒ නියාමනයේ අවශ්‍ය බව මම දෙවන වතාවටත් මේ සභාවට යෝජනා කරා. ඊළඟට පෙර කතා කරා අබේසිංහ මන්ත්‍රීතුමා පවුලේ වෛද්‍යවරු සංකල්පය ගැන. ඒක හොඳයි. හැබැයි මං කියනවා ඒක කරපු අයට ඒකේ ගෞරවය දෙන්න. මේක ඉස්සරෝම ආරම්භ කරේ 2017. ඒක මේ අයවැයෙන් ආව නෙවෙයි. මම ඇමතිතුමත් කතා කරනවා දැක්ක බොහොම ලොකුවට අවුරුදු 40ට වැඩි අයට හෙල්ත් චෙක්අප් එකක් කිව් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නවා කියලා. මේක අලුත් දෙයක් විදිහට කිව්වට, මේක විශ්වකර්ම වැඩක් විදිහට කිව්වට මේක අලුත් දෙයක් නෙවෙයි. එනිසා මම ඇමතිතුමාගෙන් අහනවා මේ ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට ඩිමෙන්ෂියාවත් එනවද? ඇයි එතුමට මේවා අමතක වුණේ? යහපාලන ආණ්ඩුව ඇතුලේ මේව කරා. ඔගලන් දන්න එතුමා දන්නවා ලෝක බැංකුව මුලින්ම සෞඛ්‍ය සේවයට 2018 මැදිහත් වුණා. අබුඩාබි වල තිබුණු ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ සමුලුවකින් පස්සේ ඒක තීරණේ ඔය කියන තීරණේ එළියට ආවේ.
තව විනාඩි දෙකයි කරු මන්ත්‍රීතුමිය.
සභාගත කරනවා මම නියෝජ්‍ය ඇමතිතුමාටත් ඇමතිතුමාටත් මේකේ පිටපත් දෙකක් දෙන්න කියලා කියනවා. රීඕගනයිසින් ප්‍රයිමරි හෙල්ත් කෙයාර් ඉන් ශ්‍රී ලංකා. මෙන්න මේ වාර්තාවෙන් තියන අවුරුදු 35ට ඉඳන් ඉහළට තියෙන එකේ. ඔගොල්ලෝ අවුරුදු 40 කියලා කියන එක 35ට ඉහළින්. මම මේ බොරු ලියලා දෙන්න එපා. මෙන්න මේ මෙහෙම ලනු දෙන්න එපා. මේ මිනිස්සු අමාරුවේ දාන්න එපා. ඒ ජිනීවා වල තිබ්බ ඒ සමුළුවට ඇමරිකානු ජනාධිපතිතුමා ජිමි කාටර්, බිල් ගේට්ස්, ලෝක බැංකුව අධිපති සහ ලංකාවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමත් ඒකට සහභාගී වුණා. ඒකට මිලියන 200ක මුදලකුත් දුන්නා. ඒ නිසා මම කියනවා මෙන්න මේ වාර්තාවේ 30 වෙනි පිටුවේ කොපියක් නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමත් අරන් බලන්න. ඒකේ තියෙනවා ඒ කතන්දරේ. ඒ නිසා මම යෝජනා කරනවා මේ අවුරුදු 40 වෙනකන් ඉන්න එපා. ලෝකයේ රටවල් වල උපතේදී ඉඳලම දරුවෙකුට සෞඛ්‍ය රක්ෂණයක් වෙනවා. එවැනි ක්‍රියාමාර්ග ගන්න කියන එක මම යෝජනා කරනවා. ඊළඟට මේ තියෙනවා තව බොරු කියන්න එපා. මම ඔබතුමාලට කියනවා මේ රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. ඒක නැහැයි කියන්න බෑ. දැන් ඉන්නේ 2200යි සායනික විශේෂඥ වෛද්‍යවරු 1900යි මේ අවුරුද්දේ පුරපාඩු ලේකණේ 750ක් ඉන්නවා. අද වෙනකොට මන්නාරම රෝහලේ සති දෙකකින් ළමා විශේෂඥවරයෙක් නේ
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
ඒ වගේම අද මේ වෛද්‍යවරු මේ රෝහල් දුවන්නේ බෝඩ් සර්ටිෆයි ડોක්ටර්ස් ලගින් කියන එකත් කියන්න ඕනේ. අද උදේ වෙනකොට 2026කට ස්ථාන මාරුවීම් ලැයිස්තුවට අනුව 2026 ස්ථාන මාරුවීම් ලැයිස්තුවට අනුව විශේෂඥ වෛද්‍යවරුන් 780ක හිඟයක් තියෙනවා. විදේශ පුහුණුව අවසන් වෙලා ආව වෛද්‍යවරු 278යි ඉන් 100ක් සේවයට වාර්තා කරලා තියෙනවා. ආයෙත් 60ක් රට ගිහින් තියෙනවා. දැනට විශේෂඥ වෛද්‍යවරු ගරු සභාපතිතුමනි 780ක් හිඟයි.
කාලය අවසන් කරමු මන්ත්‍රීතුමිය.
100 එයින් එන්නේ 180යි මම අවසන් කරනවා. 2026 මාරුවීම් කරනකොට ගරු සභාපතිතුමනි 600ක හිඟයක් තියෙනවා. ඊළඟට ශල්‍ය වෛද්‍යවරු 180ක් අඩුයි. පුරා වෛද්‍යවරු තනතුරු තියෙනවා 180ක්. ඉන්නේ 130යි 60ක් හිඟයි. මේ විදිහට ගත්තහම නිර්විඥන වෛද්‍යවරුත් එහෙමයි හිඟයක් තියෙනවා. සමහර වෛද්‍ය දිස්ත්‍රික්ක වලටම අක්ෂි වෛද්‍යවරු නැහැ. ළමාරෝග විශේෂඥවරු 70ක් අඩුයි. එනේ වගේ ගැටලු ගණනාවක් අද තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මෙන්න මේ අය බඳවා ගන්න කටයුතු කරන්න. මුදල් පිළිබඳ ගැටලුවක් නම් තියෙන්නේ අර කිව්ව එයා ලංකාවේකට වෙන් කරපු මුදල් වෙන් කරන්න මෙන්න මේ රටේ ජනතාවට අවශ්‍ය වෙන මේ සමාජ දරු ජනතාවට දෙන සේවාවන් වැඩි කරන්න යොමු කරන්න කියන එක මම ඉල්ලා සිටින්න අවසාන වශයෙන් කියනවා. ඩෙංගු බලකාය මේ රටේ දෙවන්ත සේවයක් කරන ඒ අය ස්ථීර කරනවද නැද්ද කියන පණිවිඩය විතරක් දෙන්න. හෝමියෝපති සභාව අධිකරණ නියෝගයක් දීලා තියෙනවා. අවසන් කරනවා. හෝමියෝපති සභාව පිහිටවන්න කියලා. ඒක පිහිටවලා මේ හෝමියෝපති වෛද්‍ය ප්‍රක්‍රමය ආරක්ෂා කරලා දෙන්න කියන එකත් ඉල්ලනවා. ඊළඟට පළාත් පාලන ඡන්දයට අමාත්‍යංශයෙන් මාණ්ඩලික සේවයේ අය ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ ඇමතිතුමාගේ කළුතර දිස්ත්‍රික්කයේ ධම්මික පායාගල එයත් ඉන්නවා. මේ අය නැවත සේවයට එන්න බැරුව අද ලොකු ගැටලුවක ඉන්නවා. ඒ නිසා මේ අයට ආපහු සේවයට එන්න දොර ඇරලා දීලා ජනතාවාදී වෙන්න ඒව නමට කතාවට වචනවලට සීමා කරන්න එපයි කියන එක මම මේ ගරු සභාවට යෝජනා කරනවා.
බොහොම ස්තුතියි ඔබතුමියට. ගරුණීය ආලබෙස්සින් ගරු මන්ත්‍රීතුමා.
පැකොටි පැහැදිලි කිරීමක් එතුමිය සඳහන් කරපු දේ. ඔබතුමිය සඳහන් කරේ ෆැමිලි මෙඩිසින් වෛද්‍යවරු ගැන 2017. ඒ කියන්නේ අපි යෝජනා කරන්නේ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක්. ඒ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය සඳහා පවුලේ වෛද්‍යවරයෙක් ෆැමිලි ෆිසිෂියන් කෙනෙක්. එතකොට ඒ ලියාපදිංචි වෙන ඒ මහජනතාවට ඒ කොට්ටාසේ ඒ පිළිබඳ වග කියන වෛද්‍යවරයෙක්.
ස්තුතියි ඔබතුමන්ට. රෝහිණික වරතුමෝ
මෙන්න මේ කරුණාකරලා මේක ගිහින් දෙන්න. මේක කියවලා බලන්න. මේකේ තියෙන්නේත් ඒ ආකාරයට තමයි. ඒවා වැඩි දියුණු කරන එක හොඳයි. ඒකට වෙන් කරපු මුදල කොච්චරද කියන එකත් සමාජගත කරනවා නම් හොඳයි.
ඉස්සරවතුමන ගරු නියෝජ්‍යමත්තුමන්
ඇමතුමා නැතිසම මම පොඩක් උත්තර දෙන්න ඕන. මගේ කතාවේදී මම ඇත්තටම දීර්ඝව උත්තර දෙන්නම්. ওই කියපු කාරණා වලට බෙහෙත් සම්බන්ධව කියපු කාරණා ඔක්කොම බොරු. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව කියපු බොහෝ කාරණා බොරු. ඇත්තටම මෙතන ඉන්න වෛද්‍යවරු ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. අපි 20 ගානක් ඉන්නවා. ඒක නිසා ওই ටෙක්නිකල් කාරණා කතා කරනකොට හොඳට හෝම්වර්ක් කරලා එන්න. මගේ වෙලාවෙ මම උත්තර දෙන්නම්.
කාලේ යනවා ගරු මන්ත්‍රීතුමිය. කාලේ යනවා ගරු මන්ත්‍රීතුමිය. තව සංවාදයක් කරගන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. හරි, කෙටියෙන් අවසන් කරා රෝහිණි කවිරත්න.
ඔව්, දැන් මෙතුමා කියනවා ඒවා බොරු කියලා. මේ අමාත්‍යංශයේ නිකුත් කරපු මම දැන් මං එව්වා සභාගත කරා. ඒක පෙබරවාරි 27 වෙනිදා ඉදිරිපත් කරපු වාර්තාව. ඒකේ තියෙනවා 333ක් ඖෂධ හිඟයි කියලා.
හරි, ස්තුතියි ඔබතුමීට. නියෝජ්‍යමත්තුමා
එහෙම වාර්තා ඉදිරිපත් කරන්නේ නැහැ. ඔබතුමිය මේ එක එක්කෙනා දීපු කොළ කෑලි කියලා මෙතන කියවන්න එපා. මොකද මෙතන ඉන්නේ සබ්ජෙක්ට් එක දාන්න මිනිස්සු. ඒකයි ප්‍රශ්නේ.
ස්තුතියි ඔබතුමලට.